ටික මිතුරු ටික කතා කරනවාද? යහවස කීප ටික කතා කරනවා. එහෙනම් ප්‍රශ්න අහන්න වෙනවා. අපි කතා කිරි ඔය අවස ටිකක් කතා කිරුවා. පාඩම අද ටිකකට නතර කළේ ඒ ටික කතා කරමු කියලා හිතුණා. මේ භවංග සිත, එතකොට මනස, විඥානේ සිත කියන්නේ මොකද්ද? එතකොට ඔය මනෝපටිච්ච ධම්මේ චුප්පජිත මනෝ විඥාන තින්න සංගතිපස්සේ. එතකොට තුන් වෙනාගේ එකතු වුණේ කොහොමද, වෙන්නේ කොහොමද කියන ඒ ටික. මේ ඉස්සෙල්ලාම අපිට පටන් ගන්න දෙන්නේ භවංග සිත කියන එක. දැන් මේ භවංග භවංග සිත කියලා කියන්නේ දැන් මේ ඉපදුණු භවයේ අංගයක්ව පවතින සිත. මේ ජීවිතින්ද්‍රිය නැත්නම් ජීවිතේ ජීවත් කරන්නට උපකාරී වෙන සිතට කියනවා භවංග සිත කියලා. එතකොට ඒ සිත මේ සතර මහා ධාතු කයේ තමයි බැඳිලා පවතින්නේ. ඒ නිසා තමයි මේ ආයතන ටික තියෙන්නේ, ප්‍රසාද ටික පවතින කයි, ඇහැ කන දිව නාසය ශරීරේ කියන මෙන්න මේ ටික. එතකොට භවංග විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපෙට බැසගත්තාම ඒ කියන්නේ ඒ සිත බැසගන්න පවතිනකොට ඒ සිත හඳුන්වනවා භවංග සිත කියලා. එතකොට නාම රූපය යන ගණයට යනවා. ඒ කියන්නේ විඥානයේක ලක්ෂණයක් නැහැ දැන් ඒ සිත මේ නාම රූප ධර්මයේ ඉපදුව නාම රූප ධර්ම ඉපදිලා කියන කාරණාවට යනවා. එතකොට මේ නාම රූප දෙක නිසා තමයි මේ ආයතන නාම රූපච්ච සලායතන ආයතන ටික තියෙන්නේ. ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික. ඒ කියන්නේ විඥානය හදේ වස්තු රූපේ අසුරු කරගෙන පවතිද්දී මේ මුළු කයම සවිඥානික වෙලා තියෙන්නේ. ආයතන පහම සවිඥානිකයි. එතකොට මේ භවංග සිතේ ස්වභාවය තමයි හැම වෙලාවෙම අරමුණු හිතනවා නිරුද්ධ වෙනවා, අරමුණු හිතනවා නිරුද්ධ වෙනවා. අරමුණු හිතන ක්‍රියාවට ඒ සිත වැය වෙලා නිසා ඒ හිතෙන් ඒ හිතන අරමුණ දන්නේ නැහැ. දැන් මොන හරි යමක් සිහි කරන්න හිතන කෘත්‍යෙට ඒ හිත වැය වෙලා අරමුණක් හිතනවා නිරුද්ධ වෙනවා, හිතනවා නිරුද්ධ වෙනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඔය ක්‍රියාවලියට කියනවා මනෝද්වාරය කියලා. එතකොට ඔය මට්ටමේ හිත පවතිද්දි මේ ආයතන හයම සවිඥානකයි, කියන්නේ ප්‍රසාදයේ තියෙනවා. හරි එකට වතුරකට කරන්ට් එක දැම්මහම හැමතැනම කොතනින් ඇල්ලුවත් තේරෙනවා වගේ. ඔන්න ඔය මට්ටමේ මේ දැල බැඳලා, මකුළුවා දැල බැඳලා දැල මැද්දට වෙලා ඉන්නවා වගේ මේ හිත කියන එක ඉපදිනවා නිරුද්ධනවා, ඉපදිනවා නිරුද්ධනවා කියන්නේ සිතුවිලි සිහි කරනවා, හිත නිරුද්ධ වෙනවා සිතුවිලිත් නිරුද්ධ වෙනවා. ඔය විදිහට තමයි පවතින්නේ භවංග සිතේ ලක්ෂණය. ඔය ක්‍රියාවලියට මේ ශරීරේ සම්පූර්ණ ලේ ධාතුව වැඩ කළා, මේ කර්මජ තේජ ධාතුව ඇති කළා, මේ ආයතන ටික පවත්තන ආයතන ටික පවත්තන්න තමයි ඔය සිත තියෙන්නේ. ආයතන ටික හදන්න තමයි ওই හිත තියෙන්නේ. දැන් ওই විදිහට තියෙනකොට අර මකුළුව දැල බැඳලා වගේ ප්‍රසාද ටික ඔක්කොම ඔපුවත් සවිඥානිකයි. අනේ ප්‍රසාද වලට අපි කියමු ඒ වෙලාවේදී චක්ක ප්‍රසාදයේ ඉදිරි පිටට රූපයක් ආවහම දැයකදී දැන් වටුවාක වගේ පෙන්වනවා සුද්ධ මනෝද්වාරයේට පංචායතනේ ගැටීමක් නැහැ. ඒ කියන්නේ රූප ගැටෙන්නේ නැහැ. කෙලින්ම මනෝද්වාරයටම පැමිණෙනවා. හැහරා හැබව කරගෙන ඇස් ඉදිරි පිටට යම් රූපයක් ආවහම මේ එකට අතුවාවේ උපමා ටිකකුත් කියනවා. දැන් බොහෝම වර්ණවත් ලස්සන දජපතාක හිටවල මහා විශාල පහම් පත්තු කළා. මහා විශාල චෛත්‍යයක් වන්දනා කළාම එයා පැත්තකට ගිහලා ඒක සිහි කරනකොට හරියට ඇස් ඉදිරි පිට මහා චෛත්‍යය තියෙනවා වගේ තේරෙනවා. අන්න ඒ අනුසාරේ රූපය කියන එක කෙලින්ම සුද්ධ මනෝ විඥාණයටම එනවා. ඊට සද්දේට සද්දේ නැහැටි ඔකටත් අටුවාවේ විස්තර කරනවා. එතකොට ඇස් ඉදිරි පිටට රූපයක් ආවහම මේ ප්‍රසාදේ හරහා භවංග මට්ටමට එතකොට මොකද කරන්නේ? අර අරමුණු හිතෙන හිතමින් නිරුද්ධ වෙන හිතමින් නිරුද්ධ වෙන ලක්ෂණේ තියෙනවනේ. තියෙනකොට එතන ඒ ගතිය අඩාල වෙලා මේ රූප ඡායාව ආපු පැත්තට මනසෙ යොමු කරනවා. ඒකට තමයි ద్వාර වජන කියලා දකිනවා. අපි ඔක උපමාවක් කිව්වොත් දැන් දොරටු හයක් තියෙන දොරවල් හයක් තියෙන ගෙයක් මැද්දේ කෙනෙක් ඉන්නවා. දැන් මෙහෙම පොතක් බල බල ඉන්නවා කියමු. දැන් දොරටු හයක් තියෙන ගේ මැද්දේ ඉතින් තමන්ට ආරක්ෂාවට මදුරුවෝ මැස්සෝ සීතු උස්නේ ඉන්න තියෙන මේවට දැල් ගහලා තියෙන්නේ. ඈ එකකට නිල් පාට රතු පාට කහ පාට ඔය වගේ දැල් ටිකක් ගහලා දොරටු හයක් තියෙනවා. දැන් එක මැද්දට වෙලා ඉන්නවා. දැන් පොත බල බල ඉන්නකොට මේ එක දොරටුවක් කෙලින් කෙනෙක් එනවා. මෙහෙම ඉන්නකොට කෙනෙක් ආව වගේ දැනෙනවා. ඡායා ගතිය දැනෙනවා. මේ වැඩේ කරමු මේක බලාගෙන ඉන්නකොට දැනෙනවා. දැන් අපිට දැනෙන ගතියක් තියෙනවනේ. එතකොට පොත බලන එක නතර කරනවා. නතර කරලා ඒ පැත්ත බලනවා. බලනකොට ආන් දොරටුවෙන් ඉන්න කෙනා අපේ එහා ඉන්න කෙනා පේනවා. ඒ වගේ දැන් පොත බලනවා වගේ දොරටු දොරවල් හයක් මැද්දේ පොත බලමින් ඉන්න මිනිස්සයා වගේ තමයි. දැන් දොරටු හය වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ටික. එතකොට පොත බලනවා වගේ දැන් කෙනා භවංග හිත වැඩ ඔන්න චක්කු ద్వාරයට කෙනෙක් ආව. ඒ දොරටු ඉස්සරහ කෙනෙක් ආවහම ආවා වගේ තේරුණා. එතකොට කරන වැඩේ නතර කරනවා. ద్వාර අවජන දොරටු අරමුණු කරනවා. දොරටු පෙත්ත බලනවා. එතකොට පේනවා. ඔන්න පේනකොට චක්කු විඥානය කියනවා. එතකොට දැන් ඒ හිත හඳුන්වන්නේ භවංග හිත කියලා. දැන් භවංග ක්‍රියාවලිය නතර වෙලා කවුද ආවේ කියලා අරමුණු කළා බලනවා. දැන් මේ එයාමයි ඒ භවංග සිතමයි. දැන් අමුතු සිතක් දකින්නවා. දැන් ඒලාදී භවංග සිතක් නැහැ. එතකොට ඒ භවංග සිත පැවතුනේ මේ ద్వාරය මේ ආයතන ටික ජීවත් කරවන්න. ආයතන ටික බින්දින් නැතුව තියන්න. දැන් ඒ කෘත්‍යයත් අයිති වෙලා දැන් චක්කු විඥාන කියන සිතෙන් කෘත්‍ය දෙකක් කරනවා. මේ පැත්තෙන් අර භවංග සිතේ කරපු කෘත්‍ය ටිකක් කරනවා. මේ ආයතන ටික ජීවත් කරවනවා කිය. මෙහෙන් රූපයක් දක්වනවා. දැන් හරියට භවයේ උපන්න කෙනා විපාක විඳිනවා යන ගණයට යනවා. උපන්න කෙනා විපාක විඳින යන ගණයට යනවා. දැන් ඒ භවංග සිතමයි චක්කු විඥාන කියලා කියන්නේ. ඒකයි දැන් සිතක් වෙනෙහි කරනකොට හිත කියන්නේ මොකද්ද කියලා මනෝ මානසං හදයම් පණ්ඩරම් මනෝ මනායතර මනින්ද විඥාන විඥාන කන්දු තජ්ජා චක්කු විඥාන ධාතු. එතකොට මනෝ මානසං හදයම් පණ්ඩරම් මනෝ මනායතන මනින්ද විඥාන විඥාන කන්දු කියලා ඔය නම් වලින් නම් කළේ අර භවංග සිත. තජ්ජා චක්කු විඥාන එයින් උපන්න ආයි දැන් වෙන එකක් එහෙම නෙමෙයි චක්කු විඥානය කියන්නේ. ප්‍රතිසන්දි වශයෙන් පැමිණි මේ භවාංග සිතම දැන් ඒ කරන ක්‍රියාවලිය නතර කළා දැන් මෙහෙම හිතනවා. එතකොට දැන් ආය ඇහි උපන්න ප්‍රසාදේ උපන්න එහෙම නෙමෙයි. දැන් මම දොරටුවට ගියා නෙමෙයි ඉන්න තැන ඉඳලාම ඔලූසලා බලනවා වගේ. ඒ දොරටුව අරමුණු කරනවා. අරමුණු කරනකොට ඒ සිතෙන් දැන් කරන කෘත්‍යය තමයි මෙහෙන් රූපත් දකින්නවා. මේ භවංග සිත මේ කර භවංග සිතෙන් කරපු කෘත්‍ය ටික තියෙනවනේ මේ ආයත ටික ජීවත් කරන ඒ ටිකත් කරනවා ඒ සිතෙන් දැන්. තේරුණාද කියන්නේ? ඔන්න ඊට පස්සේ ඒ චක්කු විඥානේ ඉපදෙන නිරුද්ධ වෙනකොට දැන් ద్వාරයක් කියන්නේ ඊට පස්සේ දැකපු එක මුල් කාරණාව කරගෙනම සිත් උපදින. ওই විදිහ. ඉපදිලා ඒ ටික ඉවරුනහම ආපහු භවංග මට්ටම කියන්නේ ආයෙත් අරමුණු හිතනෝ නිරුද්ධ වෙනවා. හිතනෝ නිරුද්ධ වෙනවා කියන ලක්ෂණය තියෙනවා. මේ විදිහට ආයතන 6න් ආයතන 5කින්ම ගන්න අරමුණු ওই විදිහට ඒ අරමුණේ ඉපදෙනවා ඒ අනුව සිත්‍රාසියක් ගිහිල්ලා ආපහු තමගින්න ගතට පස්සේ. එතකොට ඔය උපන්න කෙනා විපාකම දිනවා සැපම දිනවා. ඊට පස්සේ මනෝබඩච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියලා කියන්නේ මෙහි බාහිර ආයතනයන්ගෙන් රූපාදී අරමුණු ආවේ නැහැ. නමුත් දැන් අර භවංග සිතේ ලක්ෂණ හැම වෙලාවෙම අරමුණු හිතනවා නිරුද්ධ වෙනවා හිතනවා නිරුද්ධ වෙනවනේ. හිතෙන්ම යමක් අරමුණක් සිහි කරනකොට කිසියම් වෙලාවක් තියෙනවා හිතෙන්ම අරමුණක් සිහි කරනකොට සිහි කරපු එක අල්ලගෙන ආපහු සිත් උපදිනවා. ඒක මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ. අන්න ඒක ඒ මනෝවිඤ්ඤාණය තමයි ස්පර්ශයක් කියලා කියන්නේ. දැන් භවංග සිතෙන් සිතුවිලි උපද්දනවා නිරුද්ධ වෙනවා කියන ලක්ෂණයෙන් තියෙනවා. ඒ සිතෙන් උපද්දපු හැම සිතුවිල්ලක්ම දැනගන්න මට්ටමට ආපහු යන්නේ නැහැ. ඒසොල් චිත්ත වීතියක් නැහැ, ద్వාරයක් නැහැ. ඒ සිත එතනින් එතනින් බිඳෙනවා. යම් වෙලාවකදී දැන් අපි කියමු ගහ කියලා හිතනවා නිරුද්ධ වෙනවා. ගෙදර කියලා හිතනවා නිරුද්ධ වෙනවා. ඈ එතකොට අම්මා කියලා හිතනවා නිරුද්ධ වෙනවා. ඔය අතරදී අම්මා කියලා හිතලා නිරුද්ධ වෙනකොටම අම්මා කියපු අදහස ආපහු ආවර්ජනා කරලා ඒකම අල්ලගෙන යනවා. ඒතකොට මනෝද්වාර වජ්ජන කියලා ඒ සිත් ටික හඳුන්වනවා. ඒ සිත් වෙලා තියෙන්නේ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන. මනසත් ධර්මාරම්මන නිසා මේ මනෝවිඥානයි දැන්. ඒ කියන්නේ මානසිකම ධර්මාරම්මන හිතලා නිරුද්ධ වෙන ලක්ෂණයකින් යුක්ත සිද්ධියකදී කිසියම් වෙලාවකදී එකක් ඇත්ත වෙනවා. තේරුණාද කියන්නේ? පංචායතනෙන් වෙන්නත් පුළුවන්, එහෙම නැතිනම් මනෝමින් හිතන එකක් වෙන්නත් පුළුවන්, පෙර භවයක එකක් වෙන්නත් පුළුවන්. මෙයාට ආවරණයක් නැ භවංග දෙකට ඕන එකක් ආවර්ජන කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ භවංග සිතේදී භවංග සිතට ඕනම අරමුණක් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරගෙන කරමින් උපදින. නමුත් ඒ සිතේ හැම වෙලාවෙම යෙදෙන්නේ ප්‍රතිසන්දි මට්ටමේ ගතිය. ඒකත් හොඳට අපි තේරුම් කරගන්න ඕනේ. දැන් අපිට පුළුවන් අපාය ගැන හිතන්න. දිව්‍ය ලෝකේ ගැන හිතන්න. බ්‍රහ්ම ලෝකේ ගැන හිතන්න. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අපාය ගැන අපි හිතුවට ඒව ගැන කතා කළාට හැම වෙලාවෙම මෙතන ඉපදිලා තියෙන චෛතසික මනුස්ස කියන මට්ටම. මනුස්ස කියන මට්ටමේ චිත්ත චෛතසික ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඒකින් අරමුණු කෙරෙහි අපිට සතර අපායේ සත්‍යය මෙහිම දුක් විඳිනවා කියලා. එහෙම කිව්වා කියලා මෙතන සතර අපායේ නැහැ. සතර අපායේ තියෙන ස්කන්ධ ටිකක් නැහැ. තේරුණාද? ඒ වගේ භවංග සිතට පුළුවන් කල කී දේවල් ඒ හැම දෙයක්ම අරමුණු කරන්න. අරමුණු කරනවා නිරුද්ධ වෙනවා, අරමුණු කරනවා නිරුද්ධ වෙනවා. හැම නමුත් ඒ සිතේ හැම වෙලෙම පවතින්නේ උප්පත්ති මට්ටමේ ගතිය. මෙන්න මේ විදිහට භවංග සිතේ ක්‍රියාවලිය යද්දී ඒ මනසින් උපන්න ධර්මාරම්මණයක් ආපහු ඇත්ත වෙලා ඒක අරගෙන යන චිත්ත වීදි ටිකට කියනවා මනෝ විඥාන සම්පස්තය කියලා. ඒකත් එතකොට ద్వාරයක්. ద్వారక లక్షణే తమై ఏకమ అరమునకు ఒసే సిత్ రాశియక్ యనో సిద్ధాహతక్ యనో ఏ వగే మనో ధాతు భవాంగ సితే లక్షణే తమై ఎహెమ చిత్త వీతి నే ద్వార నే ఏ కనే ఇపదని రుద్దన లక్షణయక్ తీయనే హమ వేళావేన ఎతగొట కర్మ పతయక్ వెన్నే ఇడ నే ఏకిది මේ ටිකේ තමයි කර්මපතයක් වෙන්නේ. ඒ කියන්නේ දැනුම් තේරුම් සහිත මට්ටමට එන්නේ ආපහු හිතන මට්ටමට එන්නේ. ඕකේ. එතකොට මෙතනදී භවංග කියන සිත කියන සිතට තියෙන එකම ලක්ෂණය පිට තමයි සිහිය කියන එක. මේ අර වේරංජ කියන බ්‍රාහ්මණය ඇවිල්ලා අහන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් මේ නානා විෂය ඇති නානා ගෝචර ඇති ඔවුනොන් අනිත්‍යගේ විෂය අනුභව නොකරන මේ පංචින්ද්‍රයන්ට තියෙන පිහිට මොකද්ද මේ ගෝචරේ අරමුණු රස විඳින්නේ කවුද කියලා අහනවනේ එතකොට නානා ආරම්මන මේ ගෝචර ආරම්මන ඇති ඔවුනොන්ගේ විෂය අනුභව නොකරන මේ පංචේන්ද්‍රයන්ට ඒ කියන්නේ හැකන දිවනාසය ශරීරය කියන පංචේන්ද්‍රයන්ට තියෙන පිහිට තමයි මනස. එතකොට මනස මේ අරමුණු වල අරමුණු අනුභව කරනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවැය රසයෙන් විඳින්න කවුද මනස? මේ ආයතන වලට තියෙන පිහිටත් මනස. මනස කියලා කියන්නේ මනෝ කියන්නේ සිතම. එතකොට මේ දැන් මෙතනදී සති කියන චෛත්‍යකයේ ලක්ෂණය තමයි කියන්නේ මනසට පිහිට සිහිය කියන්නේ අරමුණු නිතරම සිහි කරන ලක්ෂණය තමයි මේ සති චෛත්‍යකයේ ලක්ෂණය. ඒ අරමුණු නිතරම හිතන සිහි කරන ගතිය නිසා තමයි මනස කියලා එකක් විද්‍යමාන. ඒ මනස කියලා එකක් විද්‍යමාන නිසා තමයි මේ ආයතන කියලා එකක් රැකෙන්නේ. ඒකයි ආයතන හයට පිහිට මොකද්ද? මනස. භවංග සිත කියන එක තියෙන නිසායි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික තියෙන්නේ. මේක පවතින්නේ. එතකොට මේ ආයතන ටිකට තියෙන පිහිට තමයි මනස. මනසට තියෙන පිහිට තමයි මොකද? සිහිය. හැම වෙලේම අරමුණු සිහි කරනවා කියන ගතිය තමයි මේ මනස කියන එක විද්‍යමාන වෙන්න සිත කියන එකක් පවතින තියෙන ලක්ෂණය. එතකොට සිහියට පිහිට මොකද? විමුක්තිය. යම් දවසක මේ සිහිය කියන එක නැති වෙනවා නැත්නම් සිහිය නැති වෙනවා කියන්නේ මේ සිතේ ලක්ෂණය නිරුද්ධ කරන්න එතනින් මිදෙන්න එයාට බේරීම තියෙන්නේ කවදාම හරි දවසක විමුක්තිය. ඈ කිසි ලෝක කිසිවක් උපාදාන නොකර මිදුණු දවසට තමයි මේ සති කියන චෛසිකේ යම් දවසකදී කෙරවක් වෙනවා නම් වෙන්නේ. ඒකයි එයාට සිහියට තියෙන එකම පිළිසරණ මොකද්ද? විමුක්තිය කියලා පෙන්වන්නේ. එතකොට මෙතෙන්දී අපි තේරුම් කරගන්න ඕනේ මේ මනසට තියෙන පිහිට සිහිය කියනකොට මේ සිහියෙන් තොරව ආපහු මනසක් දකින්න එපා. අරමුණු සිහි කරන ගතිය. එතකොට මේ සිහි කරන ගතිය ගත්තාම ඒකට මෙයාට සිහි කරන්න පුළුවන් ඇහෙන් දැකපු කනෙන් අහපු මේ ආයතන හයෙම මනෝ ద్వාරිනුත් හිතපු දේවල් ආපහු අරමුණු කර කර ඉන්න පුළුවන්. එතකොට අතීත දේවල් අරමුණු කරන්න පුළුවන්. ඒ අනුසාරයෙන් ඒ උපකාරයෙන් අනාගතය යමක් සිහි කරන්න පුළුවන්. මම යනවා ගන්නවා මෙහෙම යනවා කියලා සිහි කරන්න පුළුවන්. එතකොට මේ හැම වෙලාවෙම භවංග මට්ටමේ ලක්ෂණේ දකින්න ඕනේ මොකද්ද? මේ ආයතන ටික ජීවත් කිරීමේ ලක්ෂණය යගි තියෙන. ඒ හිත අරමුණු සිහි කරනවා නිරුද්ධ වෙනවා කියන මේ කෘත්‍ය පවත්වන්නේ පවතින්නේ මොකටද? ආයතන ටික ජීවත් කරනවා. ඒ නිසා ඒ රූපෙන් ඒ ස්වභාවයට හඳුන්වන ජීවිතයෙන් කියලා. එතකොට මේ භවංග කෘත්‍ය තියෙන්නේ ඒකට මෙහෙන් අරමුණක් එනකොට මෙයාගේ කෘත්‍ය නතර කරලා ඒ අරමුණට සම්බන්ධ වෙද්දී භවංග සිතේ කරපු කෘත්‍ය ටික දැන් ඒ සිතෙන් කරන්න වෙලා. චක්කු විඥානේ උපදිනකොට චක්කු විඥාන සිත දැන් භවංග සිත උපන්නේ ආයතන ටික ජීවත් කරන. දැන් එයා මේ රූප බලනකොට දෙපැත්තක් කරනවා. මෙහෙන් රූපයක් දකින විපාකත් වෙන ජීවිතයක් ජීවත් කරනවා. හැම සිතකම තියෙනවා මේ පැත්ත. ඒකයි දැන් සබ්බචිත්ත සාධාරණ සිත් වල හැම සිතකටම සාධාරණ චෛත්‍යික ටිකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා එතකොට දැන් මේ හැම සිතකින් දැන් ජීවිත ඉන්ද්‍රියකුත් තියෙන නැත්නම් භවංග සිතේ කෘත්‍ය කරන්නේ දැන් මේ සිතේ. මේ සිතේ මේ ටිකක් කරනවා මේකත් කරනවා. දැන් හරියට උපන්න කෙනා විපාක වෙන්නිනවා වගේ. ඊට පස්සේ ජව මට්ටමට යනකොට ඒ ద్వාර චිත්ත වීතියකදී ජව මට්ටමට යනකොට ඒකේ ආ දෙකක් කරනවා. භවංග සිතෙන් කරපු මේ ඉන්ද්‍රිය ටික ජීවත් කරන කෘත්‍යයක් වෙනවා. දැන් ඒකේ වෙන අපහසු හිතක් නැහැ වෙලාවෙදී. ඒ ටිකත් කරනවා නැවත ප්‍රතිසන්දියෙන් නිමිති හිටිනවා මේකේ. එතකොට දැන් උපන්න කෙනා කර්ම රැස් කර ගන්නවා. දැන් මේ වෙන්නේ උපන්න කෙනා කර්ම රැස් කර ගන්නවා යන ගානේ. ඒක ඒ සිතෙන් ජීවිත ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා. ඒ දවසේ අපි කිව්ව අපරිහපන්න සිතක් උපදිනවා. දැන් ඔය ద్వාරයේ ඉපද නිරුද්ධ වෙද්දී ద్వාරයේ කරා යම් අරමුණක් එද්දී මෙයාට පුළුවන් ඒ භවංග මට්ටම වෙනස් වෙලා අපි දැන් චක්කු විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන වෙනුවට මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා ඇත්ත දකින මට්ටමට හිත උපදින්න. ඒකෝර දැන් මේ හිත උපදින අපරියාපන්නයි. දැන් එයා කෘත්‍ය දෙකක් කරනවා. අර භවංග සිතෙන් කරපු කෘත්‍ය ටික ජීවිතින්දිය කියන කෘත්‍යයක් කරනවා. මෙහි සම්මාදිට්ඨිය ඇත්තක් දකින්න. දැන් උපන්න කෙනා නිවන් දකින්නවා. නැත්තම් උපන්න කෙනා මේ රහත් වෙලා කියලා කියන ඒ වගේ මට්ටමේදී. එතකොට මේ එතන ඒ සිතට මෙහි ජීවිත ඉන්ද්‍ර කෘත්‍ය මේ ටික වෙනවා. දැන් මේ ආයතන ටික පවතින ඒ සිතේ හැම වෙලාවෙම මේ එකම සිත ඒ තැන් වලට බෙදිලා මේ තියෙන්නේ. උප විපාක විඳින වෙලාවෙදී උපන්න කෙනා විපාක විඳින, උපන්න කෙනා කර්ම රැස් කර ගන්න, උපන්න කෙනා මේ නිවන් දකින මාර්ගය වඩන කියනවා වගේ තැනකින් මේ කාරණා ටික වෙලා තියෙනවා. දැන් ආපහු භවංග සිත කියලා හැම වෙලාවෙම මෙහෙම වෙද්දි රූප දකෙද්දි සද්ද අහද්දි ඇතුලින් තව භවංගය කියලා එකක් එහෙම තියෙනව නෙමෙයි. එහෙම එකක් නැහැ. වෙනම භවංග සිතක් කියනවා කියලා දකින්න පුළුවන්. ඔකට ওই ප්‍රශ්න ඉස්සර ගොඩක් තිබිලා තියෙනවා. දැන් ශාසනයේ ওই ඉස්සෙල්ලා බෙදිලා දැන් ඔය මහායාන වගේ නිකාය වන් වල ඒවැ ප්‍රභේද වල ඔය මේ විඥානය ගැන නොඑක් දෘෂ්ටි ඇතිලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හදලා තියෙනවා දැන් ඔය මේ තේරවාදී ක්‍රමයට අපි භවංගසිත එතකොට ద్వාරසිත කියලා අපි නම් කරනවා. ඒගොල්ලෝ ඒක නම් කරනවා ආලේ විඥානය සහ ක්‍රිෂ්ඨ මනෝ විඥානය කියලා. එතකොට ආලේ විඥානය කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ උපන්න දවසේ ඉඳලා මැරෙනකම්ම එකම සිතක් ඇතුළත තියනවා. ක්‍රිෂ්ඨ මනෝ විඥානය කියන්නේ වේව් එකක් වගේ. මෙහෙම 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 චක්කු විඥානය ඇති වෙලා නැති වෙනවා, සෝත විඥානය ඇති වෙලා නැති වෙනවා. මේක මෙහෙම උඩින් වෙද්දී යටින් යන ආලේ විඥානය කියලා එකම එකක් කියලා. නමුත් එහෙම එකක් දකින්න එපා. නමුත් ඒ කියන ගතිය මෙහෙම කාරණාවක් කියදෙනවා. දැන් චක්කු විඥාන, සෝත විඥාන වගේ දේවල් ගත්තාම ඒ ස්පර්ශ ඒ අරමුණ භවංගයට මනෝදුහරයට පැමිණ නිසා ඊට අනුගත වෙලා ඒ සිත් ගිහිලා ආපහු නිරුද්ධ වෙනවා. එහෙම නැති වෙලාවට භවංග මට්ටමේ සිත කියලා කියන්නේ අරමුණු හිතනව නිරුද්ධ වෙනවා කියන මට්ටමක පවතිනවා. මේ ධර්මතා දෙකක් තියෙනවා. දෙකක් තිබුණට එකම හිතක් මෙතනදීවත් එකම හිතක් යනවා නෙමෙයි. හැබැයි භවංග සිත කියනකොට දත යුතුය අපි මොන අරමුණක් එයා හිතුවත් එයාගේ ගතිය එකයි. එතන යෙදෙන චෛසික ටික තියෙනවනේ. ඒ චෛසික වල ගතිය එක මට්ටමක යන්නේ. ප්‍රතිසන්දි වශයෙන් අපි කියමුකෝ උපන්නනම් ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතකින් උපන්න ගතියක් තියෙනවා. ඒ ගතිය තමයි මොන අරමුණක් හිතුවත් මොකද ඒ මට්ටමේ කර්ම කියලා නැහැ. එයා දන්නේ නැහැ. කර්ම කියන එක වෙන්නේ අපේ දැනුම් මට්ටමට එනකොට. භවංග මට්ටමේදී අපි දන්නේ නැහැ කියලා කියන වෙනමකුත් නෙමෙයි. අරමුණු හිතනකොට අරමුණු හිතීම් ක්‍රියාවට ඒ සිත වැය වෙලා නිසා ඒ හිතෙන් අරමුණු දන්නේ නැහැ. ඒ හිත වැය වෙලා යෙදිලා අරමුණක් හිතන අරමුණ කියන්නේ දකින්නහන සිතේ ඉස්සෙල්ලා අද්දකින් වේදනා සංඥා සංකාර සිහි කරනවා. එතකොට අපි කිව්ව ඇහෙන් බලපු වෙලාවේදී දැකපු දේ සිහි කරන. දැකපු දේ සිහි කරනවා කියලා මෙයා කරන වේදනා සංඥා සංකාරකෙන් චෛසික ටික සිහි කරන එක. සිහි කරනවා කියන සිතට ඒ හිත වැය වෙලා හින්ද දන්නේ. දෙවනුවක් සිහි කරපු එක දැනගෙන සිත් උපදින්නේ. ඒ භවංග සිතේ මත්නම තමයි මේ අරමුණු හිතනව නිරුද්ධ වෙනවා. හිතනව නිරුද්ධ වෙනවා. එතකොට ඒ මට්ටමේදී අපි දන්නේ. කිසිම කෙනෙක් අපි දන්නේ. දන්නේ කියන්නේ ආපහු මනෝ විඥාන හෝ පංච විඥාන මට්ටමට ආවහමයි අපි දන්නේ. ඒ කියන්නේ ජව මට්ටමට ආවහමයි අපි දන්නේ. අපි ඒ වගේ වෙලාවට දන්නේ. දන්නේ කියන්නේ විඥානන ලක්ෂණය නෑ. ඒකයි නාම රූප දෙක හැදිලා විතරයි කියලා කියන්නේ ඒකයි. මේ ක්‍රියාවලියේදී මේ ක්‍රියාව තුලින් ප්‍රකට වෙන්නේ රූපයයි අන්තිමට. රූපයයි අපිට දැනෙන්නේ. රූපය පවතිනවා කියන එකෙන් තියෙන මේ භවංග සිතේ. මේ වගේ තැනකින් තමයි මේ භවංග සිත වැඩ කරන්නේ. යම් වෙලාවක අපි දන්නවා කියලා කියන දැන් හීන එහෙම පෙනෙනවා නම් ඒ පෙනෙන මට්ටම මනෝ විඥාන මට්ටම. ඒක ඒද භවංග මට්ටමේ මෙහාට ඇවිල්ලා අපි දන්නවා. ඒකයි ඒක පහෝදාටුනත් අපිට මතක තියෙන්නේ. එතකොට එතනදී අර මනෝ ద్వාරයට ඇවිල්ලා භවංග සිතින් සිහි කරනවා නිරුද්ධ වෙනකොට සිහි කරන එක අල්ලගෙන ගිහිල්ලා ඒ තියෙනවා හැම වෙලාවෙම තුන්වන් සංගති පස්සෝ කියන්නේ මේ තුන් කාරණාවගේ එකතුව කියනකොට තුන් දෙනාම එකතැනට එකතු වෙයි කියන කාරණාවෙන් දකින්න එපා මේ ධර්මතාව ටික සම්පූර්ණ වීමයි කියන අර්ථකින් දකින්න මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන තුන්වන් සංගති පාන දැන් මෙතන ස්පර්ශයක් මනෝ විඥාන සම්පස්සයක් කියන කාරණාව වෙන්න මේ ධර්මතා තුන සම්පූර්ණ විය යුතුයි. ධර්මතා තුනේ එකතුවයි. එතකොට ඒ ධර්මතා තුන එකතුව කියනකොට ඒ මොහොතේම එකතු වුණා කියන කාරණාවක් වෙනව නෙමෙයි. අපි කියමු කෙනෙකුට රස්සාවක් වෙනවා. සාමාන්‍ය පෙළක් ලියලා උසස් පෙළක් ලියලා උපාදීයකුත් ගහලා තුන් දෙනාම එකතු වුණාම ඒ තුනම සම්පූර්ණ වෙච්ච තැනදී මේක හම්බ වෙනවා කියුවානම් මම දැන් එකපාරටම මේ තුනම බකනෝනේ මේකත් කළා මේකත් කළා මේකත් කළා දැන් මේ තුනම එකතු වෙලා තියෙන්නේ මෙයාට දැන් සුදුසුයි මේ රස්සාව ලැබෙන්නේ වගේ තැනකින් ගත්තාම තින්න සංගති පස්සෝ කියලා කියන්නේ මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතුව කියන ධර්මතා තුන සම්පූර්ණ වුණාම ඕන ස්පර්ශයක් කියන ඒක එතකොට ඉස්සෙල්ලා මනෝ ධාතුවෙන් අරමුණු සිහි කරන නිරුද්ධ වෙනවා. ඔහොම සිහි කර කර ඉන්නකොට මනෝ ධාතුවෙන් අරමුණක් සිහි කළා සිහි කරපු එක දැනගෙන මනෝ විඥාණය උපදිනවා. දැන් මෙතන ධර්මතා තුන සම්පූර්ණ වෙලා. එතකොට මේකට මනෝ විඥාන සම්පස්සය කියනවා. එහෙම නැතුව හිත දෙකක් එක තැනක එකවර උපදිනවා එකට එකතු වෙලා තියෙනවා. එහෙම නෙමෙයි. ඒක තුන් දෙනා සම්පූර්ණ වෙන්න ඕනේ ඒ මොහොතේම හරි වෙන් වෙන්ව හරි කාරණා ටික සම්පූර්ණ වුණාම. මේ කාරණාව වෙනවා. මේ මොහොතේම වුණත් කමන්නේ. අතරමැදිවත් කමන්නේ. පස්සේ වුණත් කමන්නේ. මේ ධර්මතා තුන සම්පූර්ණ විද්ධාම යම් වෙලාවකද ස්පර්ශයක් කියනවා. ඉතින් ওই ටික තමයි මට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ හිත කියනකොට නැත්තම් අපිට හිතෙන්නේ භවංග සිත කියලා වෙනම එකක් අපි දකිනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන මේවා වෙනම එකක් කියලා හිතනවා. එහෙම නෙමෙයි මේ වෙලාවේදී එකම කෙනාමේ එකම තැන ඒ ආරම්මණයෙන් මෙයාගේ නම් මෙයව නම් කරනවා දැන් ආපහු වෙනම කෘත්‍ය කරන්න වෙනම සිත් එහෙම නැහැ වෙනම භවංග සිත් කියලා එකක් නැහැ ඒ භවංග සිතේ කෘත්‍ය දන ගන්න ඕනේ භවංග සිතේ කරන කෘත්‍ය තමයි මොකද ආයතන ජීවත් කරනවා කියන එක ඒ කෘත්‍ය එයා නැති එයා මේ විදිහටපත් වුණාට එයා ආපු රාජකාරිය නොකරනව නෙමෙයි ඒ භවංග සිත මේ ජීවිතේ ජීවත් කරන්න යාවේ එයා දැන් වෙන වැඩක් කරනවා. නමුත් එයාගේ යුතුයකම් ටික නොකරනෝ නෙමෙයි. මේ වෙලාවේදීත් මේ ආයතන ටික ජීවත් කරන එක එයා කරනවා. ඒකේ. මේ ඒ විදිහට දත යුතුයි ඔය කාරණා ටික. ඔක මොනවද තව අහගන්න හැම තියෙනවද? මේ ඔක්කොම ඔක්කොම. ඒ පස්ස වේදනා සංඥා චේතනා කියන ඒ කාරණා පස්ස වේදනා සංඥා චේතන ඒව සිතම යන ගණිත යනවමනේ දැන් සිත උපකාර ඒව සිතේ අංගමනේ දැන් ජීවිතින්ද්‍රිය කියන එක රූප ජීවිතින්ද්‍රිය කියන රූපේ ජීවත් කරන එක මේ සිතේ රාජකාරියක්. ඒ කියන්නේ මේ භවංග සිත ආවේ නැත්නම් මේ සිත උපන්න නිසා මේ නාම රූප මේ ජීවිතින්ද්‍රිය කියන එක තියෙන්නේ. ඉතින් භවංග සිත නිරුද්ධ වුණොත් නැති වුණොත් අහි ජීවිතින්ද්‍රිය නැහැ. බින්දින සිත නිරුද්ධ. එතකොට භවංග සිතෙන් නම් ඒ කාරණාව කරන්නේ ඒක නිරුද්ධ වුණොත් ඒක නැති වුණොත් ඒක නැත්තම් සිත නැත්තම් ජීවිතින්ද්‍රිය නැහැ. ඒ හින්දා දැන් භවංග සිත කියන එක නංකලේ ওই වගේ අරමුණු හිතන නිරුද්ධන ওই ලක්ෂණයකින් උතනින් පවතින. ඒ කියන්නේ කර්ම නැහැ, දැනගැන්දි නැහැ, මුකුත් නැහැ. ඒ කියන්නේ කිසිම ප්‍රකට ලක්ෂණයක් ලෝකේ නැහැ, කර්ම නැහැ, ඕව මුකුත් නැති මට්ටම. ద్వාර මුකුත් නැහැ, කර්මපත නැහැ මුකුත්. කියන මට්ටම. උතනින් තමයි මේක ජීවත් කරන්නේ. එතකොට ඒ හිඳයි එයා ඒ මට්ටම ඇතරලා මේ ద్వාරයකට එද්දි ඒ කෘත්‍යය වෙනකොට මේකින් කියනවා. ආයතන දෙක ජීවත් වෙනවා. කන්න. එතකොට එයා හැම සිතකින්ම භවංග සිතෙන් කරන එක කාරණාවයි. මොකද ජීවිතින්දී කෘත්‍ය. ඒ කියන්නේ මේ භවයේ පවත්වන එක. අනිත් සිත් වලින් කාරණා දෙකක් ගන්නවා. මේ මෙහි ජීවිතය ජීවත් කරමින් සැප දුකුත් විඳිනවා. විපාක සිත් වල කියන්නේ උපන්න කෙනා සැප දුක් විඳිනවා. ජීවිතය ජීවත් කරමින් කර්ම ත්‍රස් කර ගන්නවා. ජීවිතය ජීවත් කරගෙන නිවන දකිනවා. නිවන් දක මාර්ගයත් වඩනවා. වගේ තැනකින් එයා ඒ හැම සිතකින්ම කෘත්‍ය දෙක දෙක ගන්නවා. මේ විදිහට. එතකොට ඒ ආරම්මණයගේ ඒ කාරණාවේ නමින් නම් කරනවා. නම් කළ හැකි. එතකොටයි හිත කියලා නිට්ටය වශයෙන් ආත්මයක් වශයෙන් පවතින අය මුකුත් නැහැ. හිත කියලා එක දිගට පවතින භවංග සිත කියලාවත් එකක් තියෙනවා නෙමෙයි. ඈ දැකපු අහපු දේවල් සිහි කරන ලක්ෂණයේ විතරයි මේ මනසට තියෙන පිහිට. මනස කියන්නේ මේ හිත කියන්නේ ස්ථීරව තියෙන ආත්මයක් වූ තමා වූ එකක් නෙමෙයි. මේ සති කියන චෛත්‍යක හැකියාව නිසා මනස කියන එකක් විද්‍යමාන. අරමුණු ඇතිතාවක් හිතනවා. විමුක්තියකින් කවද හරි දවසක මිදෙන්න පුළුවන් මේකේ. මෙතෙන්ට පිට තියෙන්නේ ඒකේ. එතකොට ඒ සිතත් එහෙමයි. චක්කු විඥාන, සෝත විඥාන වගේ ගත්තාම මේ සිත දැන් මේ විදිහට නම් කරන ඒ ద్వාරයෙන් ඒ හිතද තියෙනව නෙමෙයි මේ විදිහට ඉපද නිරුද්ධ වෙනවා. එතකොට ප්‍රත්‍ය යම් යම් ප්‍රත්‍යක වේ නම් ඒ ප්‍රත්‍යට බෙදලා ප්‍රත්‍ය අනුව මේ හිත කියලා එකක් කතා කරලා තියෙනවා මිසක එහෙම නැතු ඒ ප්‍රත්‍යෙන් තොර වෙන පවතින හිතක් හෝ විඥානයක් හෝ ආත්මයක් හෝ තියෙනවා නෙමෙයි කියන කාරණාව පෙන්වන මෙන්න මේ සිත ගවේෂණය කිරීම මේ හිත දැන ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආස්කෘතවන් සූත්‍රයේදී මේ ලෝකය කයට කලකිරෙනවා නම් ඒකට හේතු තියෙනවා කාරණා තියෙනවා. මොකද මේ රූපය කියලා යමක් කියනනම් මේක දිරනවා. ඈ ලිඩ වෙනවා, දිරනවා, කැඩෙනවා මේකට කලකිරෙයි. නමුත් හිත කියයිද, මනස කියයි, විඥානය කියලා කතා කරයිද මෙන්න මේකේ කරකේන ලෝකය දක්ස නැහැ. ඇයි බොහෝ කාලයක් මේ ලෝකය හිතමම මායනය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඉතින් මේ හිත මම කියලා ගන්නවනම් ඒට වඩා කය මම කියලා ගන්න එක හොඳයි. මොකද කය අවුරුදු 50ක් කර 100ක් කර තේන්නවත් තියෙනවා. හිත කියන එක අනිකක් මේ පොදිලා අනිකක්ම නිරුද්ධ වෙනවා. ලෝකයා මේ කය හිත කියයිද මනස කියයිද මේකේ කලකිරෙන්න දන්නේ නැහැ. රූපේ නම් කලකිරෙනවා. මොකද හිත මම ආයනය කරන නිසා. ඉතින් හිත මම කියලා ගන්නවට වඩා හොඳයි ඕන්නම් රූපේ මම කියලා ගන්න. ඒක තව අවුරුදු 50ක් යට ජීවත් වෙන නම් ඒ ප්‍රමාණය තේන්නවත් තව තියෙනවා. මහානි හිත කියන එක රෑදවල් අනිකක් මේ උපද අනිකක්ම නිර්ද වෙන ධර්ම කියලා. ඒ නිසා එතකොට ඔය සිත් ගැන සිත්වල කෘත්‍ය ගැන අපි තේරුම් කර ගන්නවා. දැනගත්තාම තමයි අපිට තේරෙන්නේ මේ විඥානය කියන එක මෙන්න මේ වගේ තැන. මෙහෙම දෙයක්. එතකොට ඒකේ සත්‍යක හෝ පුද්ගලයක හෝ නැත්නම් පරම්පරාවක් හෝ නැහැ. හේතුඵල ධර්ම. දැන් අපි කියමුකෝ මේ ద్వාර ටිකෙන්ම අරගත්ත අරමුණු වල ඊට පස්සේ සාරය තමයි භවංග සිතට අරමුණු ගන්න පුළුවන් මට්ටම හදලා. එතන කර්ම එහෙම නැහැ. කර්ම නෙමෙයි. භවංග මට්ටමේ මෙයාට අරමුණු සිහි කරන් අරමුණු හදලා දීලා තියෙනවා. දැන් හිතනවා නිරුද්ධ වෙනවා කෘත්‍යයට අලුතින් තවත් එකක් එකතු වෙනවා. ආපහු තව එකක් අපි ඇහලා දකලා බලලා ආපහු අවසන් වුණාම හිතනවා කියන කෘතියට තව එකක් එකතු වෙනවා. ඔහොම හිත හිතා ඉන්න ගොඩක උඩට එන එකක් අල්ලගෙන ඇත්ත වෙලා යනවා. ඒ යෑමම තමයි ඊට පස්සේ අපි යන්නේ. මොකද මම ඔය කියන්නේ සංවර්ධන තියෙන ලොට්ටු සංවර්ධන ඒක ස්විප් අදිනකොට අර ඇතුලින් පිම්පම් බෝල මැසින බ්‍රුගල කැරකෙනවා මෙහෙම. කැරකි දිනකොට අර එක කෑල්ලක් තියෙනවා ඒක පොඩ බුරුල් කරනවා ඒක එකක් එනොත් ඩුක් ගල උඩට. ඒක තමයි ගන්නෙ. මොන ඔය වගේ සිද්ධියක් මේ භවංග මතේ ඇතුලෙන් මෙහෙම ඉපදෙනවා නිරුද්ධ වෙනවා ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඔයින් එකක් උඩට ආවම ඔන්න අපි දන්නවා මනෝ විඤ්ඤාණ මට්ටම කියන්නේ. ඔය ඊට පස්සේ ඒක හැත් වෙලා තමයි යන්නේ. ඉතින් අර උඩට එන මේකට අරමුණු ඕනේ තරම් ආහාර ඕනේ. ඒකයි දැන් සති කියන චෛසික හැකියාවනේ. සති කියන චෛසික හැදිලා තියෙන්නේ මොකද්ද? මේ තියෙනවා 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 ඉන්නවා ඉන්නවා කියන එක. දැන් අපිට අම්මා තියෙනවා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේ ලෝකේ කොච්චර දේවල් තියෙනවා කියලා හිතෙනවාද? ඔය හිතේ ලක්ෂණය තමයි තියෙනව හිත 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 ඉන්නේ. එතකොට ඒකයි එහෙම හිතන ලක්ෂණයට තමයි මේ හිත කියලා එකක් විද්‍යමාන. මනස කියලා එකක් තියෙන. ඔය හිතන ලක්ෂණය යම් දවසකදී නැති වුණොත් හිතන එක නැති වුණොත් මනස කියලා එකක් නැහැ. ඒ හිතනවා කියන එකේ මිදෙන්න තියෙන, එයාට තියෙන සති කියන එකට තියෙන සිහියට තියෙන එකම පිහිට එකම සරණ මොකද? විමුක්තිය. මේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුනොත් මේ තියෙනවා 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 කියලා හිතන්න තියෙන ඉඩ නැහැ. මොකද මෙයා හිතන්න පුළුවන් හිතන එක ඇත්ත කියලා යන්න බෑ. මොකද නුවණේ දෙනවා. එතකොට කෙලසුන්ගේ මිදුනහම මේ ජීවිතේ තියෙනකන් ඉතින් හිතයි. එතනින් පස්සේ ආයෙ හිතලා යන්න බෑ. ඒක ඇත්ත වෙන්නේ නැහැ. ඒකයි මේකද මේ සිහිය කියන එකට තියෙන විමුක්තිය ඒකම අනුපාද අපරණයට වන්නේ. එතකොට මෙතනදී අදහන්න අපිට දෙයක් නැහැ. හොඳට දැක්කලා කෙනෙකුට කැමති නම් මේ පැවැත්ම මේ විදිහටම තබලා ගෙනියනෝද නැතිනම් මේ මෙන්න මේ සිද්ධියක් ධර්මතාවයක් තියෙන මේක නතර කළා මේක නතර කරනවද කියන එක අස්පන අපිට පේන්න තියෙන එක. මොකද නාම ධර්ම පැත්තෙන්වත් හිත පැත්තෙන් ගවේෂණය කරනකොට මේ අපි දන්න චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ හෝ කර්ම විඤ්ඤාණ කියලා යමක් තිබුණා නම් ওই ටික විද්‍යමාන උනේ භවංග සිත කියන එකයි කියන එකෙන් හිතා ගන්නක උපන්න නිසා. ඒ හිත කියන එක විද්‍යමාන සති කියන චෛතසික නිසා සිය නිසා මිදුනොත් මිදුනහම සිහිය කියන එකට පිහිට එනවා. සිහිය කියන එකට යම් දවසකදී මේකෙන් මිදෙනවා නම් මිදෙන්න මේකෙන් බේරෙන්න තියෙන එකම තේ සිහිය. සිහිය කියන එක නිසා මනස විද්‍යමානයි. මනස නිසා මේ ආයතන විද්‍යමානයි. එතකොට මේ ආයතනයන්ගේ එන දුක නතර කරන්න නම් මේ මනස ඉදදී නතර කරන ඒක නතර කරන්න මේ සිහිය සති කියන චෛසිකේ නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙන්න නම් ඒකෙන් මිදෙන්න නම් ඒකෙන් බේරෙන්න නම් විමුක්තිය තමයි අපිට කරන්න තියෙන උච්චර. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන අනාශ්‍රව මිදෙන්න පුළුවන්. ඒ මිදීමල තමයි රහත් වුණා කියලා කියන්නේ. එතකොට ඈ
සතියෙන් කරන්නේ උපාදාන
කරන එක. නෑ සතියෙන් කරන්නේ උපාදාන එක නෙමෙයි. සති කියන චෛසිකේ ලක්ෂණය තමයි අරමුණු සිහි කරනවා. සිහි කරන කම නිසා ඔය සිහි කරන එකක් අල්ලගෙන ගිහිල්ලා ඒක ඇත්ත වෙලා උපාදාන වෙන්නේ. උපාදාන වුණාම ආයෙත් ඒකේ ලක්ෂණය තමයි සිහි කරනවා කියන තැනට එකතු වෙනවා. සිහි කරනවා කියන එකේ කෙලෙස් නෑ මොකද? එයාගේ හැකියාව තියෙන දේ කරන එකනේ. දැන් මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකේ ඒ ස්වභාවය තමයි ඒකට ධාතු එකෙන් මොන හරි එකක් හදලා දෙනවා. මැටි ටිකක් දැම්මොත් මැටි වලින් භාජනයක් හදනවා. රත්තරන් ටිකක් දැම්මොත් ඒ මැෂින් එකේ තමයි භාජනය හදන එක ඒක තමයි මැෂින් එකේ හැකි. එයා ඒ හොඳ නරක දන්නේ නැහැ. මැටි ටිකක් දැම්මොත් මැටි වලින් භාජනයක් හදලා දෙනවා. යකඩ ටිකක් දැම්මොත් යකඩෙන් හදලා දෙනවා. රත්තරන් ටිකක් දැම්මොත් රත්තරන්ෙන් හදලා දෙනවා. මේක හොඳයි මේක නරකයි මේක රත්තරන් ඒව මුකුත් දන්නේ නැහැ. ඒ වගේ සති කියන චෛසිකේ ස්වභාවය තමයි ඇ සිහි කරනවා. ඔක ආයේ කි කුසල අකුසලේ වංගුවන්. ඔය සිහි කරනකොට සිහි කරන එක ඇත්ත වෙලා මේ යන ගතිය තුල තමයි හොඳ නරක දෙක අපිට අහුවෙන්නේ. ඒක අදාළ නැහැ මේ හිත අරමුණු සිහි කරනවා කියන සිද්ධියට. ඒ වගේ නෝක තමයි සිත කියන්නේ
නතර කරන්නත් බෑනේ සම.
ඒකී?
ඒ කියන්නේ
ඒකට තියෙන ප්‍රත්‍ය ටික නතර ප්‍රත්‍ය නතර කරන්න පුළුවන් ප්‍රත්‍යෙ තියෙන හේතු. ඒ කියන්නේ අපි කියමු දැන් සිහිය කියන එකට හේතුව දැන් පෙන්වන්නේ මේ මනස කියන එකකට හේතුව පෙන්වන්නේ පිහිට පිළිසරණ මොකද සිහිය කියලා. අර උණු සිහි කරන එකනේ. සිහි කරනවා කියන්නේ අපි තදින් ලෝකෙ ගත්ත අරගෙන යමක් තිබුණොත් සිහි කරන ලක්ෂණ එනවා. මේ සිහි කරන ලක්ෂණ ටික 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 අඩුවෙලා හිඳිලා මේ ඒක වෙන්නේ කොහොමද විමුක්තිය? දැන් ලෝකේ අපි උපාදාන නොකරන නොකරන සිහි කරන ලක්ෂණي අඩුයි. නමුත් ජීවිතේන්ද්‍රිය තියෙනකන් දැන් සිහි කරනවා. මේ සිහි ඊට පස්සේ විමුක්තියේදී මොකද කරන්නේ? විමුක්තියේදී අපිට මේ මෙහි උපාදාන වශයෙන් අරගෙන සිහි කළ යන්න තියෙන ඉඩ නැහැ. ඊට පස්සේ අර භවංග මට්ටමේ තියෙන සිද්ධිය මිසක මේවා සිහි කළා අරගෙන යනවායි කියන සිද්ධිය එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ සිතුවිලි සිහි කරනකොටම ඒක ඇත්ත අපිට යදෙනකොට ආපහු මෙහි සිහි කරනවා කියන ගතිය තැන්න. සතිය නැති වෙනවා නෙමෙයි සිහියට ඒ කියන්නේ සිහිය කියන්නේ කෙන්දෙන්ෙන් අඩු වෙලා ඒ කියන්නේ ඒක නැතිම ඔක්කොම ටික අතහැරන තැන තමයි අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව. අපි කියමු තිරුණම් පානවා කියන තැන. සති කියන චෛතසිකය මේ ඔක්කොම ටික හිඳිලාම යන තැන. ඒක වෙනම කෝකෙන්ද උපාදාන වශයෙන් නොගෙන ඉන්න එකයි කියන්නේ. අපිට තියෙන එකම දේ තමයි සිහිය. මේ සිහියට තියෙන එකම දේ තමයි මොකද්ද අපිට කරන්න පුළුවන් දේ. සිහිය කියන එක නතර කරනවා නම් මේ නතර කෙරුවොත් තමයි මනස නතර කරන්න පුළුවන්. මනස කියන එක වැලකුණොත් තමයි ආයතන නතර කරන්න. එහෙනම් සිහිය කියන එක නතර වුණොත් නතර වෙන කවදාම හරි අනුපාදා පරිනිර්වාණ. අනුපදිශේෂ පරිනිර්වාණ. ඒකට අපිට මුකුත් කරන්න බෑ. අනුපදිශේෂ පරිනිර්වාණය ලැබෙන්නේ අනුපාදා පරිනිර්වාණයෙන් පිරුණම් පාපු කෙනාටයි. ඒ කියන්නේ අනුපදිශේෂ ස්කන්ධ ඉතිරියක් නැතුවම පිරුණම් පාපු දවසටයි සති කියන චෛතසිකයේ පැවැත්ම නැත්තේ. එතෙන්ට අපිට මුකුත් කරන්නද අපිට පුළුවන් මොකද්ද සෝපදිශේෂ දක්වා. ඒ කියන්නේ රහත් වෙන්න පුළුවන් රහත් වුණොත් පිරුණම් පාන කියලා කියන්නේ මිදෙන්න පුළුවන්. අපිට මේ සිහිය නවත්තනවා කියලා අද කරන්න පුළුවන් මේ පැවැත්ම නතර කරන්න පුළුවන් එකම දේ තමයි මොකද්ද? කිනස් නැතිකල. ඒ කියන්නේ රහත් වෙන එක. කියන රහත් වෙන එක කියනකොට වෙන මොකුත් නෙමෙයි මේ ප්‍රත්‍ය ටිකක් පෙන්වන්නේ. මේ කළා තියෙන්නේ මොකද්ද කියන එක. මේ මේ සිහි අරමුණු හිතන සිහි කරන ලක්ෂණය නිසායි මේ මේ යන්නේ. එතකොට දැනට භවංග මට්ටමේ මෙහෙම අරමුණු හිතනවා නිරුද්ධ වෙනවා මේ ලක්ෂණය තියෙනවා. එතකොට මේ භවංග මට්ටමේ අරමුණු හිතුවාම හිතන එක අපහු සිහි කළා මෙහෙට එන ගතිය නැහැ. මොකද මෙතෙන්ට නෝනේද නේද? ඒ මට්ටම නතර වුණාම ඊගාවට මේ මට්ටම නතර වෙනවා. කාරණා දෙකක්. සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියනකොට දකින්න භවංග මට්ටම අරමුණු හිතනව නිරුද්ධ වෙනවා කියන්නකො. හිතනව නිරුද්ධ වෙනවා කියන සිද්ධියකදී අරමුණු හිතන අරමුණු හිතනකොට ඒක නිරුද්ධ වෙද්දී හිතපු එක සිහි කළා යන ලක්ෂණ ටික තියෙනවනේ. ඔන්න ඔය ටික අතහැරෙනවා අපිට සෝපදිශේෂ නිබ්බාණයේදී. විමුක්තියේදී. අනුපදිශේෂ නිබ්බාණ ධාතුවේදී අරමුණු හිතනවා කියන තැනින්ම නතර වෙනවා. දැන් සෙක්ෂන් දෙක. ඒ කියන්නේ අවස්ථා දෙකක් තියෙනවා. භවංග මට්ටමේදී වෙන්නේ සති කියන චෛසිකේ හැකියාව අරමුණු සිහි කරනවා. ඒක නිරුද්ධ වෙනවා. දෙවුනට වෙනවා සිහි ඒ මනෝ ධාතුයෙන් ධම්මාරම්මන සිහි කළාම ඒක නිරුද්ධ වුණාට නිරුද්ධ වෙච්ච එක සිහි කළා එන ලක්ෂණයෙන් තමයි අපිට ద్వාර යන්නේ. දැන් මෙහෙන් රූපාරම්මණයක් ආවත් ඊට අනුව සිහි කරනවා. මනෝ ධාතුයෙන් යමක් සිතුවිලි සිහි කරනවා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ධර්මාරම්මනේ අරමුණු කරනවා අප. ඔය මට්ටමේ සිහිය ඉස්සල නතර වෙන්න ඕනේ අපිට දෙවුණුට මේ මට්ටම අත. මේ අවස්ථා දෙකකින් තියෙනවා. එන කාලීකට. ඉලව ගිහලා දෙවුණා. ওই ටික තව ටිකක් හිතන්න.